SBS Radio.
හොඳයි, අගෝස්තු මාසෙත් ආරම්භ වුණා. අගෝස්තු මාසයේ පළවෙනි සතියේ පළවෙනි සිකුරාද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නයි අපි සූදානම් වෙන්නේ. හාහා පුරා කියලා අගෝස්තු මාසයේ උදා වෙනවත් එක්කම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය එළඹුණා කියා අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියාගැනීමට හැකියාවක් ලැබෙන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ තමයි මාස 44කට පසුව ශ්‍රී ලංකාව තමන්ගේ මව්බිමේදී එක් දින ජාත්‍යන්තර තරගාවලියක් ජය ගැනීම. බංග්ලාදේශයට එරෙහිව තමයි මේ තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලැබුවේ. ඉතින් අපි ඒ පිළිබඳව මූලික වශයෙන් කතා බහ කරමින් තවත් ක්‍රිකට් සහ ක්‍රීඩා ප්‍රවෘත්ති පිළිබඳවයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. අපේ සුපුරුදු හිතවත ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්, සුබ උදෑසනක්.
ආයුබෝවන් මදුර, සුබ උදෑසනක්.
හොඳයි, අපි වාර්තාගත ජයග්‍රහණයක් ලබාගත් බංග්ලාදේශ තරගාවලිය පිළිබඳව මුලින්ම කතා බහ කරමු. රංගන, 3-0 විදිහට මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේ තරගාවලි ජයග්‍රහණයත් එක්කම ශ්‍රී ලංකාවේ මානසික තත්ත්වය මේ වන විට මොනාකාරයෙන්ද පසුවන්නේ? ඒ වගේම අපි දැනගන්නට කැමති මේ තරගාවලිය දෙස නැවත හැරී බලන කල ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් වෙතින් වාර්තා වුණු සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ පිළිබඳව.
මදුර, ඔබ සඳහන් කළ ආකාරයටම මාස 44කට පසුව තමයි ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් එක් දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරන්නේ. මම හිතන්නේ මෙයම ශ්‍රී ලංකාවට ඉතාමත්ම සාධනීය ලක්ෂණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් සමත් වනවා 3-0 ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරන්නටත්. 2007 වසරෙන් පසුව තමයි බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මේ ආකාරයෙන් පූර්ණ තරගාවලි පරාජයක් ලැබුවේ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ තරගාවලි පුරාවටම සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට වාසිදායක එසේ නැතිනම් සාධනීය කරුණ තමයි කතා බහ කරන්නට තිබෙන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මදුර, අප මේ ට්‍රැක් ප්‍රහණ සියල්ලක්ම ලැබුවේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. බංග්ලාදේශය කියන්නේ එක් දින වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් පමණක් ඉදිරියෙන් සිටින්නා වූ කණ්ඩායමක්. නමුත් ශ්‍රී ලංකාවට මෙවැනි ජයග්‍රහණයක් අවශ්‍යවම තිබුණා. ඒ නිසාවෙන් මේ ලැබූ ජයග්‍රහණය ඉදිරියට ඉතාමත්ම වැදගත් ජයග්‍රහණයක් බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මේ තරගාවලිය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකාවෙන් එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම වේගපන්දු යවන්නෙන් දෙදෙනෙකු වන නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග මේ තරගාවලියෙන් පසුව නැවතත් අපට ජාත්‍යන්තර තරඟ බිමේදී දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ සමුගැනීම සනිටුහන් වුණා මේ තරගාවලියේදී. ලසිත් මාලිංග පළමු තරගයෙන් සමුගත්තා. එම තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වහනය කරන්නටත් සමත් වුණා. ඒ වගේම මෙම තරගයේ නැරඹීම සඳහා සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට රුපියල් 160,000 මුදලක් හිමි වී තිබුණා. ඔවුන් සනාථ කරන ආකාරයට මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක්. සඳහන් කරන්නට ඕනේ එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 91 ජයග්‍රහණයක් හිමි කරගත්තා. කුසල් ජොනිත් පෙරේරා ලකුණු 111ක් ලබා ගන්නටත් සමත් වුණා. ඒ වගේම ලසිත් මාලිංග කඩුලු 3ක් හිමි කරගත්තා. ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ කඩුලු 338ක් ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල හිමි කරගන්නටත් ලසිත් මාලිංග සමත් වුණා. අවසන් කඩුල්ල හිමි කරගන්නටත් ඔහු සමත් වුණා. ඒ අනුව තමන්ට අවශ්‍ය වූ පරිදිම එක් දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නට ලසිත් මාලිංගට හැකියාව ලැබුණා කියන්නට පුළුවන්. ඒ අනුව පළමු තරගයේදී ලසිත් මාලිංග වෙනුවෙන්ම තමයි මෙතරම් ක්‍රීඩාලෝරින් පිරිසක් දැමිණේ කියන්නට පුළුවන්. මක්නිසාබයත් දෙවර තරගය ඉරිදා දිනයක පැවැත්වුවත් එතරම් ක්‍රීඩා ලෝලින් සංඛ්‍යාවක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සමත් වුණා එම තරගය ජයග්‍රහණය කරන්නට කඩුලු 7කින්. ඉතාමත්ම හොඳින් එම තරගයට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා. අවිෂ්ක ප්‍රනාන්දු නැවතත් ලකුණු 4ට පැමිණියා. ලකුණු 82ක් ලබා ගත්තා. 4.9 සහ 6.2 සමගින් ඔහු තරඟ 4ක් තුර දෙවන වතාවටත් සමත් වෙනවා. තරඟයේ වීරයා සම්මානය හිමි කරගන්නට මම හිතන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලබාගත් විග්‍රහය නැවතත් තම මව්බිමටත් රැගෙන එන්නට අවිෂ්ක ප්‍රනාන්දු සමත් වී තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ තුන්වන තරඟය නුවන් කුලසේකර වෙනුවෙන් වෙන් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා. එම තරඟයත් ලකුණු 122කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම PVCA වෙනස්කම් 4ක් සහිතවයි ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, කසුන් රාජිත් සමගින් අනිදු හතරංග මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටියා. ඔවුන් මනාව තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කළා කියන්නට පුළුවන්. ඇන්ජලෝ මැතිව් නැවතත් ක්‍රියාත්මක වුණා. ලකුණු 87ක් ලබා ගත්තා. ඔහු මේ තරගාවලිය පුරාවට ලකුණු 187ක් ලබා ගන්නට සමත් වුණා. වැඩිම ලකුණු ලාභය බවට පත් වුණේ ඇන්ජලෝ මැතිව්. ඒ වගේම මෙම තුන්වන තරගයේදී දසුන් ශානක පන්දු 14ක් තුළ ලකුණු 30ක් ලබා ගන්නට සමත් වුණා. 6.2 සහ හතරේ පහර දෙකක් සමගින් ඒ වගේම පන්දු යවන්නෙකු ලෙස ඔහු ලකුණු 27කට කඩලු 3ක් බිඳෙහෙලීමට සමත් වුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මෙම තරඟාවලියේ පුරාවටම ලහිරු කුමාරගේ පන්දු යැවීම ඉතාමත්ම හොඳ මට්ටමක තිබුණා. ඉතාමත්ම ඉහළ වේගයක් රඳවා ගන්නට සමත් වුණා. ඔහු සාමාන්‍යයෙන් නැයට කිලෝමීටර් 145ක වේගයක් රඳවා ගන්නටත් සමත් වුණා. ඒ අනුව මේ වන විට ඔහුගේ එල්ලය නිවැරදි වී තිබෙනවා. ඒ අනුව අනාගතයට හොඳ ආයෝජනයක් බව නිසැකවම සඳහන් කරන්නටත් හැකියාව තිබෙනවා. නවක ක්‍රීඩකයින් තමන්ගේ දක්ෂතා මනාව ප්‍රදර්ශනය කළ තරඟාවලියක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මං හිතන්නේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවට පැමිණියේ තුලට බිඳුවක් ලෙස මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. ඔවුන්ගේ නායකයා පමණයි ඔවුන්ට අහිමි වී තිබුණේ. නමුත් ශ්‍රී ලංකාව නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම් දත් කණ්ඩායමක් ලෙස මේ තරඟාවලිය තුලට බිඳුවක් ලෙස ජයග්‍රහණය කළා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාව තුලට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාවේදී තරඟාවලිය ජයග්‍රහණය කර තිබුණේ 2015 වසරේ අටරිම්බේ කොදේව් කණ්ඩායමට එරෙහිවයි. ඉන් අනතරුව මේ දක්වා එක් දින තරඟාවලිය 6ක් සම මව්බිමේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හෝ මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම ඉතාමත්ම හොඳ කාරණාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඉතාමත්ම ඉහළින් පන්දු රැකීම මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කරා. ඒ සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම සාධනීය කාරණාවක් ලෙස නායකත්වයේ සඳහන් කරන්නට පුළුවන්. ඔහු පිතිකරුවෙකු ලෙසත් ඉතාමත්ම ඉහළ දක්ෂතා අතරට පැමිණෙන සමත් වුණා දිමුත් කරුණාරත්න. මේ දක්වා නායකයෙකු ලෙස තරඟ 11කින් තරඟ 7ක් ජයග්‍රහණය කරා මෙහෙවන්නට ඔහු සමත් වී තිබෙනවා. ඒ වගේම පිතිකරුවෙකු ලෙස ඔහු නායකත්වය ලබා දුන් තරඟ 11 තුළ ලකුණු 396ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු නායකත්ව ගුණාංග ඉතාමත්ම මැනවින් ප්‍රදර්ශනය කරනවා. ඔහු සඳහන් කර තිබුණා මේ තරඟාවලියෙන් පසුව තමන්ට ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයින් සිටිනවා. ඒ නිසාවෙන් අනාගතය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බව, සතුටු විය හැකි බව. ඒ වගේම මදුර අප මීට පෙරත් බොහෝ අවස්ථාවල සඳහන් කළ කාරණාවක් තමයි මේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වාසනාවන්ත වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙම ක්‍රීඩාංගණයේදී එක් දින තරඟාවලියක වැඩි තරඟ සංඛ්‍යාවක් පැවැත්විය යුතු බව, මීට පෙර පැවැත්ුණේ තරඟ 5කින් සමන්විත තරඟාවලියක පළමු තරඟයේ දඹුල්ලෙන් ආරම්භ වනවා, බොහෝ විටම තරඟයේ පරාජයට පත් වනවා, අවසන් තරඟයේ තමයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ. මං හිතන්නේ මේ ක්‍රිකට් පරිපාලකීන්ගේ බලධාරීන්ගේ අවශ්‍යතාව මත තමයි මේ දඹුල්ලේදී තරඟාවලිය ආරම්භ කරන්නේ. නමුත් සිදු වී යුත්තේ ශ්‍රී ලංකාවට සංචාරක කණ්ඩායමක් පැමිණි විට ජයග්‍රහණ ලබා ගැනීමයි. ඒ අනුව මේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය එක් දින තරඟ රටාවේදී ශ්‍රී ලංකාවට ඉතාමත් වාසිදායක ක්‍රීඩාංගණයක්. මේ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ ඒ අනුව සමස්තයක් ලෙස සාධනීය කරුණු බොහොමයක් තිබුණු තරඟාවලියක් ලෙස මේ නිමාවට පත් වූ බංග්ලාදේශ තරඟාවලිය හඳුන්වන්නට පුළුවන් මදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන්. නවසීලන්තය ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා ටෙස්ට් තරඟාවලියක් සහ විශේෂයෙන්ම T20 තරඟාවලියක් සඳහා. අපි ඒ පිළිබඳව විස්තර දැනගන්නට කැමති රංගන.
මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ විශ්වය විශ්ව තරඟ තුනක් ඇතුළත් වෙනවා. නවසීලන්ත කණ්ඩායම හෙට දිනේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පළමුවෙන් පැවැත්වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියයි. ඔවුන් මේ වන විට තමන්ගේ කණ්ඩායම නම් කර තිබෙනවා. දඟ පන්දු යවන 4 දෙනෙකු මේ නවසීලන්ත කණ්ඩායමට නම් කර තිබෙනවා. ඔවුන් දන්නවා ශ්‍රී ලංකාවේ තනතිරු කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා. ඒ අනුව තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අගෝස්තු මාස 14 වනදා ගාල්ලේදී ආරම්භ වෙනවා. දෙවන තරඟය පීසරා ක්‍රීඩාංගණයේදී අගෝස්තු මාස 22 වනදා ආරම්භ වීමට නියමිතයි. නවසීලන්තයේ කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ සිටින්නා වූ කණ්ඩායමයි. ශ්‍රී ලංකාව සිටින්නේ 6 වන ස්ථානයේ. යන ශ්‍රී ලංකාවට ඉතාමත්ම අභියෝගාත්මක තරඟාවලියක් බව සඳහන් කළ යුතුයි. මේ තරඟාවලිය විශ්වය විශ්ව තරඟාවලියේ පැවැත්වීමට තිබුණු තරඟ කාලසටහන ඊයේ දිනේදී හදිසියේම වෙනස් කෙරුණා. ඒ අනුව එම තරඟ තුනම පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. නැවතත් මේ තරඟාවලිය නිමාවට පත් කිරීමෙන් පසුව සැප්තැම්බර් මාස 7 වනදා නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි. මේ තරඟාවලියේ ටෙස්ට් තරඟ දෙක පැවැත්වෙන්නේ මදුර ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීවයි. මේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ඊයේ දිනේදී ආරම්භ වුණා. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරඟාවලියෙන් මෙම තරඟාවලිය වසර දෙකක් පුරාවට පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 9ක් සහභාගී වෙනවා. මේ අතරතුර ටෙස්ට් තරඟ 71ක් පැවැත්වීමට නියමිතයි. තරඟාවලි 27ක් පැවැත්වෙනවා. 2021 ජූනි මාසයේදී තමයි ලෝඩ්ස් පිටියේදී අවසන් තරඟය පැවැත්වෙන්නේ. ප්‍රසාද ලකුණු සටහනේ 1 සහ 2 හිමි කර ගන්නා වූ කණ්ඩායම් 2 අතර ඒ අනුව සෑම රටක්ම තරංගාවලි තුනක් තම මව් රටේදී ඒ වගේම ප්‍රතිවාදී රටේදී තවත් තරංගාවලි තුනකට සහභාගී වීමට නියමිතයි. එසේ වෙතත් මේ තරංගාවලිය තුලදී වැඩිම ටෙස්ට් කුට තරංග සංඛ්‍යාවක් නිවි තිබෙන්නේ එංගලන්තයටයි. ඔවුන් තරංග 22කට මුහුණ දෙනවා. ඔස්ට්‍රේලියාවට තරංග 19ක් සහ ඉන්දියාවට තරංග 18ක් හිමිවනවා. බංග්ලාදේශයට තරංග 14ක් හිමිවන තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ තරංග 13ක් පමණයි. ඒ අනුව මෙවර ICC ටෙස්ට් ක්‍රිකට් චූරතාවලියේ අඩුම තරංග සංඛ්‍යාවකට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ වෙතත් ඉන්දියා මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහල ජයවර්ධන සඳහන් කර තිබුණා මේ ටෙස්ට් ක්‍රිකට් තරංගාවලියක් සංවිධානය කිරීම විශේෂයෙන්ම ශූරතාවක් සඳහා ඉතාමත්ම වැදගත් කාරණාවක් බව මක් නිසාදයක් ප්‍රේක්ෂකීන් අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට මෙම තරංගාවලිය ඉතාමත්ම වැදගත් වන බව. ඒ අනුව නවසීලන්තය සමග පැවැත්වෙන තරංගාවලියෙන් තමයි ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට මේ තරංගාවලියට පිවිසෙන්නේ. මෙහිදී තවත් කාරණාවක් තිබෙනවා. නවසීලන්ත කණ්ඩායමේ පිටිකරන පුහුණු කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ තිලාන් සමරවීර මහතා පත් කරගෙන තිබෙනවා මේ තරංගාවලිය සඳහා පමණක්. නවසීලන්තයේ සඳහන් කරන්නේ මේ ශ්‍රී ලංකාවේ තනතිරු පිළිබඳව තිලාන් සමරවීරට ඇති අවබෝධය නිසාවෙන් ඔහුව මේ තනතුර සඳහා තෝරාගත් බව. ඒ අනුව මේ සමස්ත තරංගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත්. ටෙස්ට් තරඟ දෙක වැදගත් වනවා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ඉදිරියට යන්නට. ඒ වගේම 20x20 තරඟ තුර ඉතාමත්ම වැදගත් වනවා. එළබෙන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර සූදානමක් ලෙස, ඒ අනුව ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තරඟාවලියක් ලෙස මේ නවසීලන්ත තරඟාවලිය හඳුන්වන්නට පුළුවන්.
අපි ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලියේ නනතුරු කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් අර්බුදයක් පිළිබඳව. මේ තමයි විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරය සම්බන්ධයෙන්. චන්දික හතුරුසිංහගේ අනාගතය මොන ආකාරයෙන් විසඳෙයිද, ඒ වගේම ශ්‍රී ලංකාවට මොන ආකාරයේ පුහුණුකරුවෙකු පත් වෙයිද කියන කාරණාව තවමත් ශ්‍රී ලංකාව තුළ වගේම ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ රැව් පිළි රැව් දෙන ප්‍රශ්න බාට පත් වෙලා තිනවා. රංගන, මේ සම්බන්ධයෙන් මේ වන විට ලැබෙන අලුත්ම තොරතුරු මොනවාද?
මම හිතන්නේ චන්දික හතරුසිංහගේ අනාගතය පිළිබඳව ඔබ කතා කළාම අතර ඔහුට නම් තවත් රටක ඉතාමත්ම හොඳ වැටුපකට ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා සහභාගී වීමේ හැකියාව තිබෙනවා. මේ වන විට වාර්තා වන ආකාරයට ඔහු බොහෝ විට නැවත වතාවක් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත්වීමට ඉඩ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය කරුණු සම්බන්ධයෙන් සහ ඔහුගේ වැටුප සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව තමයි වාර්තා වන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් යම් ආකාරයකින් චන්දික හතුරුසිංහ මහතාට සහාය වන බවත් අපට වාර්තා වනවා. නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල ශ්‍රී ලංකාව නිවැරදි පුහුණුකරුවෙකු සොයාගත යුතුයි. ඉදිරි වසර දෙකක කාලය සඳහා මක් නිසාදයක් ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මක මාස 24ක කාලයක් තමයි ඉදිරියේදී එළඹෙන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට සහභාගී විය යුතුයි. ඉන් අනතුරුව තමයි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව ඉදිරි මාස 24ක කාලය තුළ එක් දින ජාත්‍යන්තර වර්ගීකරණයේ 7 වන ස්ථානය දක්වා හෝ ඉදිරියට පැමිණිය යුතුයි. මේ වන විට සිටින්නේ 8 වන ස්ථානයේ. මක් නිසාදයක් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඍජුවම සුදුසුකම් ලබා ගන්නට. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාව මේ 6 වන ස්ථානයේ සිට ඉදිරියට පැමිණිය යුතුමයි. මක් නිසාදයක් ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු සහ දෙවන ස්ථානයේ හිමි කරගන්නා කණ්ඩායම් දෙකට පමණයි අවසන් තරගයට පිවිසීමට හැකියාව ලැබෙන්නේ. ඒ අනුව මේ අභියෝග මතකයේ තබා ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරි මාස 24ක කාලය සඳහා සුදුසු පුහුණු කරුවෙකු තෝරාපත් කරගත යුතුමයි. මේ වන විට වාර්තා වනවා ඩීන් ජෝන් සමගින් කතා බහක නිරත වන බව, තවත් විදේශීය පුහුණු කරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර මහල ජයවර්ධනගෙන් ඉන්දීය මාධ්‍ය විමසා තිබුණා මේ ශ්‍රී ලංකාවේ පුහුණු කාර ධුරය සම්බන්ධයෙන්. ඔහු සඳහන් කර තිබුණා ඔහුට මේ සඳහා ආරාධනාවක් හිමි වී නැති බව. ඒ වගේම තවමත් අයදුම්පත් කැඳවා නොමැති වටපිටාවක ඒ සම්බන්ධයෙන් ඔහුට යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්, නමුත් ඔහුට යම් ආකාරයකින් ආරාධනාවක් ලැබෙනවා නම් ඒ බාර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් මේ අතරතුර මහල සඳහන් කර තිබුණා. තමන් ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා අයදුම් කළ බවත්, ඒ අනුව මහල ඉන්දියාවටද ශ්‍රී ලංකාවටද කියන කාරණාව ඉදිරි මාස කිහිපයේදී තීරණය වෙයි. නමුත් ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාර ධුරය පුරප්පාඩුව පිරවිය යුතුමයි. මක් නිසාදයක් මේ නවසීලන්ත තරඟාවලියේ සිට ශ්‍රී ලංකාව අලුත් පුහුණුකරුවෙකු සොයාගත යුතුමයි. මක් නිසාදයක් බංග්ලාදේශ තරගාවලියෙන් පසුව මේ පුහුණු කාර්ය මණ්ඩලයේ ඉවත්ව යන නිසාවෙන් ඒ වගේම සඳහන් කරන්නට ඕනේ පසුගිය දා මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව් තමන් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව මම හිතන්නේ මේ ඉතාමත්ම හොඳ කාරණාවක් එනුව ශ්‍රී ලංකාව අවම වශයෙන් ක්‍රීඩකින් 22 තෝරා ගත යුතුයි ඉදිරි මාස 24ක කාලය තුළ ඕනෑම අවස්ථාවක ඕනෑම තරඟ රටාවකට අවතීර්ණ විය හැකි ක්‍රීඩකින් 22 තෝරා ගත යුතුයි ඔවුන්ගෙන් තමයි 2023 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව යා යුතු වන්නේ ඒ අනුව ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පවතින්නේ
ඒ පොතත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් සතු සමග අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිටයක් වඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න රංගන අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.